ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
දැන් අපි ආරම්භ කරනවා ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා අවස්ථාව ලබා ගැනීම. ඒ යටතේ අපි මේ ගෙවලගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු ප්‍රධානතම උණුසුම කාරණා කිහිපය මේ විශේෂාංගයට ගොනු කරගන්නවා. අපි මුලින්ම අවධානයට ලක් කරන්නට කැමති පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළානේ ජනාධිපති විමර්ශන කමිටුවක්. මේ කමිටුව මගින් වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාව සම්බන්ධයෙන් විශාල වශයෙන් ආන්දෝලනාත්මක විවේචන, ඒ වගේම මේ සම්බන්ධව යම් චෝදනා එල්ල වෙමින් තියෙනවා. ඒ වගේම එයට යම් සාධනීය තත්වයක් ඇටතේ පිළිබඳව කතා බහ කරන අයත් ඉන්නවා. කෙසේ හෝ මේ සම්බන්ධව වන මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වුණා. ඒ සම්බන්ධව පැවති විවාදය පැවත්වුණේ පසුගිය සිකුරාදා. ඉතින් එතනදී අපිට විවිධ මන්ත්‍රීන්, මැති අමතිවරුන් මේ සම්බන්ධයෙන් දක්වපු අදහස් සහ මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් මීළඟ අදියර කුමක්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරගනිමු. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි මේ සඳහා තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදාසනක් මනෝජ්. මොනවද අපිට මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ මේ පාස්කු විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ?
හොඳන්න, ඒ සඳහා වන විවාදය පහුගිය සිකුරාදා සිද්ධ වුණා. ඒ පිළිබඳව කාරණා අපිට වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම තවත් දවසක් ලබා දීලා තියෙනවා. අප්‍රේල් මාසේ 7 වෙනිදා මේ විවාදයට අතරේට දිනයක් ලබා ගන්න තියෙනවා. බොහෝ වෙලාවට මේ විවාදයේදී මන්ත්‍රීවරුන්ට කතා කරන්න විනාඩි 10ක විතර කාලයක් හම්බ වුණා. නමුත් හිටපු ජනාධිපතිවරයාට ඒ සඳහා පැයක කාලයක් ලබා දීලා තිබුණා. ඒ පිළිබඳවත් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කොමනත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ නායකවරයා විදිහට අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කළා. විශේෂයෙන්ම දැන් සහරාන්ට නායකත්වය දුන්න කියලා හඳුනාගෙන තිබෙන නෞෆ මෞලවි සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ගය ඔහුට වැඩි වශයෙන් අවධානය යොමු කරපු කාර්යයක් බවට පත් වුණා. ඔහු මේ ප්‍රහාරයෙන් පස්සේ දඹුල්ලේදී අත්අඩංගුවට ගැනීම සහ පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමත් පස්සේ කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේදී ඔහු කොමිසමට කැඳවන්නට තීරණය නොකිරීම, ඔහුව කොමිසමට කැඳවලා සාක්ෂි විමසුවා නම් තවදුරටත් සමහර සැඟවුණු කාරණා මතු කරගන්න තිබුණු බව අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළා. ඒ වගේම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා අවියායුධ පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව නිසි තොරතුරු වාර්තාවේ අන්තර්ගතයට සම්බන්ධ නොවීම ගැන ඔහු අවධානය යොමු කරලා තිබුණා. ඒත් එක්කම හෝටල් කීපයකට ප්‍රහාර එල්ල වෙද්දී තාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාර එල්ල කරපු ප්‍රහාරකයා යම් කෙනෙකුට ඇමතුමක් ලබා ගන්න බවක් CCTV දර්ශනවල සඳහන් වෙලා තිබුණා. ඒ ඇමතුම ගත්තේ කාටද කියලා හොයාගෙන නොතිබීම සහ මේ පාක්කු වාර්තාවේ ඇතුළත් නොවීම පිළිබඳව ඔහු අවධානය යොමු කරා. ඒ වගේම ප්‍රහාරයෙන් පස්සේ පැය 2-3ක් වගේ කෙටි කාලයකදී මේ ටච් ප්‍රහාරකයාගේ, يعني ඒ සඳහා සූදානම් වුණු ප්‍රහාරකයාගේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනවා. එච්චරික්මන්ට් එකට කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔහු පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කළා. ඒත් එක්කම මේ තවත් සහරාන් කියලා පුද්ගලයෙක්, يعني මේ ප්‍රධාන අපරාධකරුවා නොවේ, අනෙක් සහරාන් කියලා මත වුණු පුද්ගලයා ඉන්දුනීසියාවේ IS සමාජිකයෙකුට කතා කරලා ප්‍රහාරයේ වගකීම ගන්න බව කියනවා. ඒත් එක්කම පස්සේ ඔවුන්ගේ වගකීම නොගත්තට පස්සේ ආයෙ කතා කරලා එහෙම නොගත්තේ ඇයි කියලා විමසනවා. ඊට පස්සේ ඒ සඳහා ප්‍රතිඥාවක් ලබා දීමේ අවශ්‍යතාවය ගැන කතා කරනවා. ඊට පස්සේ ප්‍රතිඥාවේ වීඩියෝ එක දැම්මට පස්සේ තමයි මේ වගකීම IS සංවිධානයේ බාරගන්නේ. මේ දුරකථන ඇමතුම් ලබාගත්තු දුරකථනයේ හිමිකරු කවුද කියන එක අනාවරණය නොකිරීම ගැන ඔහු විමසීම් කරනවා. ඉතින් මෙවැනි කාරණා සහ මුදල් ලබා ගැනීම, ඒත් එක්කම කාපන්කුඩි ප්‍රහාරයට පෙර බයිසිකලයක් පුපුරවා ගැනීම, මෙවැනි කාරණා, ඒත් එක්කම පානදුරට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මේවායේ තොරතුරු නිසලස සඳහන් වෙලා නැහැ කියන දේ අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා මතු කරනවා. ඔහු අවසාන වශයෙන් සඳහන් කරන්නේ මේ කරුණු අනාවරණය වුණා නම් පැහැදිලිවම මේ සඳහා මැදිහත් වුණේ කවුද කියන එකේ තොරතුරු මහමලකරුවන්ගේ තොරතුරු හොයාගෙන හිටපු ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, බුද්ධ්‍යංශ වෙන්න පුළුවන්, කාදිරණ හිමිපාණන් වෙන්න පුළුවන්, මොවුන්ගේ සැක දුරු කරලා ඒ සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්න තිබුණනේ කියන ප්‍රධාන කාරණාව වෙත ඔහුගේ අවධානය යොමු වෙනවා. ඒත් එක්කම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැයක විතර කාලයක් අරගෙන ඔහු මේ සම්බන්ධයෙන් මැදිහත් වුණේ කොහොමද කියන එක මතු කරනවා. සහරාන්ව අත්අඩංගුවට නොගැනීම ගැන හිටපු ජනාධිපතිතුමා කියන්නේ ඒක තමන්ගේ කාර්යයක් නෙමෙයි, ඒක ජනාධිපතිවරයාට පැවරන වැඩක් නෙමෙයි, පොලිසියට අයිති කාර්යයක්. ඇයි ඒ පිළිබඳව අත්අඩංගුවට නොගත්තේ කියන එක කොමිසම හොයා බලන්න ඕන කියලා හිටපු ජනාධිපතිතුමා කියනවා. ඒත් එක්කම සාරන් අත්අඩංගුවට ගන්න කියලා තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීමවලදී කියපු බව ඔහු මතු කරනවා. තනිව නෙමෙයි, පහුගිය රජයේම මේ සඳහා සාමූහික වගකීමක් ලබා ගත යුතුයි කියන කාරණය කියනවා. ඒත් එක්කම ඒ කාලේ දුර්වලතා අඩුපාඩු පරීක්ෂා කරලා බලන එකක් කොමිසමේ කරුණක් බව හිටපු ජනාධිපතිතුමා මතු කරනවා. ඒ වගේම බුෂ් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරපු ආකාරයට ක්‍රියාත්මක කරලා තොරතුරු හොයාගන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් කොමිසම පත් කරපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වැරදිකරූ බවට පත් කිරීමක් කොමිසමෙන් බලාපොරොත්තු නොවුණු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. වගේ මේ ප්‍රහාරය ගැන දැනගෙන වැළැක්වේ නැහැ කියන එකට එහෙම කරන්න තරම් තමන් ම්ලේච්ඡ පුද්ගලයෙක් නොවේ කියලා හිටපු ජනාධිපතිතුමා කරුණු වාර්තා කරනවා. විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා. සියලු දෙනාටම විනාඩි 10ක කාලයක් වෙන් කරද්දී හිටපු ජනාධිපතිවරයාට පැයක කාලයක් ලබා දුන්නේ හුටෙල් වල තියෙන චෝදනාවලින් ඔහුට නිදහස් වෙන්න වැඩි ඉඩක් ලබා දෙන්නද කියන එක ප්‍රශ්න කරනවා. කොමුණත් සිකුරාද දවසට විවාදය අවසන් වෙනවා. ආයි 7 වෙනිදාට අතිරේක දිනයක් ලබා දීලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන්න.
හොඳයි, එතනදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැයක කාලයක් තිස්සේ දීර්ඝ වශයෙන් සිදු කරපු කතාබහ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඔහු එතනදී දිගින් දිගටම පාසු කොමිසම හමුවේ ප්‍රකාශ කරපු ආකාරයටම තමන්ට මේ සම්බන්ධයෙන් වගකීම ගන්නට නොහැකි තත්වයක් උද්ගත වෙලා තිබුණු වග සහ තමන් මේ පිළිබඳව නොදැන සිටියා කියන කාරණාව තමයි දිගින් දිගටම ප්‍රකාශයට පත් කළේ. ඒ හඬපටයෙන් යම් කිසි කොටසක් මේ ඔබ වෙනුවෙන්
ආණ්ඩුවේ මගේ ඇමතිවරු කීප දෙනෙක් ඒ කරන ලද ප්‍රචාරය තමයි ජනගත වුණේ. සහරාන්ට 2017 තමා ගරු කථානායකතුමනි වරෙන්තුවක් නිකුත් කරලා තියෙන්නේ සහරාන් අත්අඩංගුවට ගන්න. වරෙන්තුවක් නිකුත් කරපු පුද්ගලයෙක් අල්ලන එක ඒක මේ ජනාධිපතිට අයිති වැඩක් නෙවෙයි. සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා 2018 මැයි 19 වෙනිදා දීර්ඝ ලිපියකින් එවකට සිටි නීති හා සාමය ඇමතිවරයාට දැනුම් දීලා තිබෙනවා. කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ. අප්‍රියල් 2021 කථානායකතුමා මම රෝහල්ගත වෙලා ඒ රෝහල්ගත වෙලා හිටපු අවස්ථාවලදී මෙහෙන් දුරකථන ඇමතුම් අරගෙන තියෙනවා කියන්න. නමුත් අපේ රෝහල් වලට වඩා ඒවැ නීති රීති බොහොම තද බලයි. මැෂින් වල ඉන්නකොට ඒ ප්‍රතිකාර කරනකොට මංගාවට කාටවත් කිට්ටු වෙන්න දුන්නේ නැහැ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කමන් බ්ලේච්චෙක් නෙවෙයි මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මම කිසිසේත්ම මේ මහා ඛේදවාචකයේ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. පාස්කු කොමිසම සභාවේ කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක්.
හොඳයි, දැන් මීළඟට අපි අවධානයට යොමු කරනවා පාර්ලිමේන්තුව තුලදීම මුජිබ් රහමාන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පළ කරපු අදහස් වෙත.
හිටපු බුද්ධිආංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මැතිතුමා කියනවා අබුහින්නම් ඉන්දියානු ජාතිකයේ ඉන්දියාවේ ඉඳගෙන සහරාන් සමග ගනුදෙනු පැවැත්වුවයි කියලා. ඒක සහරාන්ගේ බිරිඳක් පිළි අරගෙන තියෙනවා. එහෙමනම් කවුද මේ අබුහින්? මේ අබුහින්ව ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළ තිබෙනවා. හිටපු අපරාධ විමර්ශන කොට්ටාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමා කොමිසමට ඇවිල්ලා කියනවා සහරාන්ට උඩින් කෙනෙක් හිටියා, මම එතුමාව සැක කරා කිවන අපිසම කියනවා, ඒක ලියලා දෙන්න කියලා කියනවා එතුමාට. එතුමා ලියලා දෙනවා. ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මේ තස්තවාදී ක්‍රියාවල් වලට දායක වුනේ. ඒ කීප දෙනා වෙනුවෙන් තමස්ත මුස්ලිම් ජනතාවම පීඩාවට පත් කරන්න එපා.
මේදී කාගෙත් ඇස් ඇරෙන ආකාරයෙන් සාක්ෂි සහ දත්ත සහිතව දීර්ඝ සාකච්ඡාවක් සිදු කරන ලැබුවා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.
මේ කොමිසම් සභාව හමුවට ගියපු ප්‍රධානින් ගණනාවක් මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා. මෙම ප්‍රහාරයේ පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට මේ ඔක්කොම කියනවා නම් මේක කුමන්ත්‍රණයක් සහ බාහිර හස්තයක් කියලා. කෝ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු සහරාන්ගේ සමීපතමය නෞෆ මෞලවි. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නෞෆ මෞලවි කැඳවුවේ නැත්තේ ඇයි?
රාජ්‍ය හොටලේ ප්‍රහාර සිද්ධ වෙන්නේ නැති වුනහම ඒ ප්‍රහාරකයා එතනින් දුරකථන ඇමතුමක් ගන්නවා. කිසිදු බුද්ධියංශ වාර්තාවක හෝ කිසිදු පරීක්ෂණ වාර්තාවක හෝ ඒ දුරකථන ඇමතුම ගත්තේ කාටද කියලා තාම සොයාගන්න බැරි වී තිබෙනවා. මේ ප්‍රහාර සිදු වෙලා සැලකීතු වෙලාවක් යනත් එක් ISIS සංවිධානය මෙම ප්‍රහාරේ වගකීම බාරගත්තේ නැහැ. නමුත් සහරාන් කියලා වෙනායක් දැන් ඔවත් අඩංගු ඉන්නවා. ඉන්දුනීසියාවේ ISIS සංවිධානයේ ප්‍රකාශකුට කතා කරලා ඔහු ඉල්ලා සිටිනවා ISIS සංවිධානයේ වගකීමට බාරගන්න. විදේශීය ඔත්තු සේවයක් විසින් දුරකථනයක ඉමියංකයක් දෙනවා. ඒ ID අංකය අනුව මැලේසියාවට කතා කරන සහරාන්. ඒයි තාමත් ඔයගොල්ලෝ බාරගත්තේ නැත්තේ කියලා අසා සිටිනවා. ඒගොල්ලෝ කියනවා අපිට බාරගන්න බෑ ඔයගොල්ලෝ ප්‍රතිඥා දීලා නැහැ කියලා. නැවස ප්‍රතිඥා දීම පිළිබඳව වීඩියෝව නිකුත් කරාට පස්සෙ තමයි ISIS සංවිධානයේ වගකීම බාරගන්න ලබන්නේ. මම දැනගන්න කැමතියි අර ID ඇඩ්‍රස් එක අනුව කාගේ දුරකථනේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මාධ්‍ය අනිශ්චිල දන නැති වෙලාවේ ඒ දුරකථන හිමි කාටද කියලා කොම්සම හිමි කියලා තියෙනවා. අර සහරාන් දෙක කියන පුද්ගලයාට මේ දුරකථනෙන් කතා කළේ කවුද?
දැන් ওই පාස්කු විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඒ සම්බන්ධව දවන්ත වශයෙන් විවාදයක් යන්නට පෙර වඩාත්ම උණුසුම් විවාදයේ බවට පත් වෙලා තිබුණේ ඊට කලින් දවසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී විවාදයට අරගත්ත ජිනීවාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු යෝජනාවලියට මොකද වුණේ කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් ජිනීවාවල සිදුණු සිදුවීම් සමුදාය අපේ ශ්‍රාවකයන් දන්නවා. බොහෝ මාධ්‍යම මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළා. රටවල් 6ක් එකතු වෙලා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් අරගෙන ආවා. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ප්‍රංශය, බෙල්ජියම, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව මේ රටවල් 6 එක්ව ඉදිරිපත් කරපු මානව හිමිකම් කඩවීම සම්බන්ධව වන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට ඡන්ද විමසීම් පැවැත්වුණා මේ ගෙවිලගේ අඟහරුවාදා 23 වෙනිදා. එහිදී යෝජනාවට මේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු යෝජනාවලියට පක්ෂව ඡන්ද 22ක් ලැබුණා රටවල් 22කින්. එතකොට ඒ යෝජනාවලියට විරුද්ධව රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කළා. රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. දැන් මේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් වලට අලුතින් එකතු වුණු රටවල් තිබුණා. මීට කලින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දුන්නු රටවල්. දැන් ඒ සම්බන්ධව වන තොරතුරු ඒ ආදී සියල්ලක්ම ඔබ දන්න නිසා අපි නැවතත් ඒවා මෙතනදී සඳහන් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට තියෙන කෙටි කාල සීමාවත් සලකලා බලද්දී මගේ මූලික පරමාර්ථය වෙන්නේ මෙතනදී මනෝජ් මේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මීළඟ ක්‍රියාදාමය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අභ්‍යන්තරව මේ සම්බන්ධයෙන් දේශපාලනිකව කොයි වගේ කතා බහක්ද තියෙන්නේ, රජයේ අභ්‍යන්තරයෙන් කැබිනට් එක තුළ මොන වගේ සාකච්ඡාවක්ද තියෙන්නේ, මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු මොනවද අපිට දැනගන්න තියෙන්නේ?
පැහැදිලිවම ප්‍රධාන කාරණය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟ නැති බව තමයි දිගින් දිගටම රජය ප්‍රකාශයට පත් කරන්නේ. විදේශ කටයුතු ඇමතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ සමුළු අමතපු පළවෙනි දවසේ සඳහන් කළේ ලංකාව මේ ගන්නා ක්‍රියාමාර්ගයේ රටක් විදිහට ශ්‍රී ලංකාවට යම් විදිහක වැඩිහත් වීම කරන්න ගන්න ක්‍රියාමාර්ගය අනුවත කරන්නේ නැහැ. ඊට ශ්‍රී ලංකාව විරුද්ධ බව තමයි මේ වතාවේ දිගින් දිගටම කියමින් හිටියේ. නමුත් දැන් යෝජනාව සම්මත වෙලා තියෙනවා. එතනින් පස්සේ වෙන්න පුළුවන් මොනවද කියන එකත් සාකච්ඡා කරමින් ඉන්නවා. දැන් කොහොමනත් යෝජනාව සම්මත වෙලා එක රැයකින් සම්බාධක පනවන්න හැකියාවක් නැහැ. දැන් හමුදා නිලධාරීන්ට විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා. විදේශවල තියෙන වත්තම් තහනම් කරලා අන්තර්ජාතිකව අපරාධ අධිකරණයට ගෙන යන්න වගේ කරුණා මුලින් සඳහන් කරලා තිබුණා. නමුත් පස්සේ ඒ තත්වය ටිකක් ලිහිල් වුණා. කොහොමුණත් මේ ක්‍රියාත්මක වීම ඇතුලේ ලංකාව ඊට සුබවාදීව ප්‍රතිචාර දැක්විය යුතුයි කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ. එහෙම නැතුව විදේශ රාජතාන්ත්‍රිකයන් සමග, විදේශ රටවල් එක්ක, මානව හිමිකම් කවුන්සිලයත් එක්ක යම් ගැටුමකට යන්නේ නැතුව දීර්ඝකාලීන වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න අවම කරගන්න උත්සාහ කර යුතුයි කියන එක තමයි බොහෝ දෙනෙක් පෙන්වලා දෙන්නේ. සමහරවිට GSP+ සහනය වෙන්න පුළුවන්, වෙනත් ආර්ථිකමය වශයෙන් ලැබෙන කාරණා වෙන්න පුළුවන්. මේවා සීමා කරන්න මේක හේතුවක් කරගෙන විදේශ රටවල් වලට හැකියාව පවතිනවා. මේ වාර්තාව මත පදනම් වුණත් නැත්නම් ඒක දිගු කාලිනව ආර්ථික වශයෙන් ලංකාව වගේ රටකට බලපාන්න පුළුවන්. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි කියන එක තමයි බොහෝ දෙනෙක් මතු කරන කාරණේ. දැන් ඉන්දියාවේ පවා සහයෝගය අපිට ලබා ගන්න බැරි වුණා. ලෝකේ සමහර රටවල් ඉන්දියාව දිහා බලාගෙන ලංකාව සම්බන්ධයෙන් තීරණ ගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. වරාය සම්බන්ධයෙන් නැති වෙච්ච ප්‍රශ්නේ වෙන්න පුළුවන්, ත්‍රිකුණාමලයේ ටැංකිය සම්බන්ධයෙන් නැති වෙච්ච ප්‍රශ්නේ වෙන්න පුළුවන්. එම නැත්නම් දකුණු ඉන්දිය මැතිවරණය BJP එකට අවාසිදායක තත්වයක් තියෙන නිසා ඒ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන හිතලා මේ තීරණයට එකඟ නොවුණා වෙන්න පුළුවන්. කොහොමනත් ඉන්දියාව සම්බන්ධයෙන් හිතරිදීම් කිහිපයක් පෞගේ කාලේ ඉන්දියාවට දැනෙන්නේ නැති, පෞගේ ආණ්ඩු කාලේ නැගෙනහිර ජැටිය ලබා දෙන්න උත්සාහ කළා, නමුත් මේ ආණ්ඩු කාලේ එක කරගන්න බැරි වුණා සහ බටහිර ජැටිය ලබා දුන්නට ඉන්දියාව අවධානය වැඩිපුර තිබුණ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන්. මේ වගේ කාරණා නිසා ඉන්දියාව නිහඬව සිටියත් ලංකාවට පක්ෂ නොවීම යෝජනාවට විරුද්ධ නොවීම බොහෝ රටවල් දිනා ගන්න තිබුණු අවස්ථාවක් මගහැරියාමක් විදිහට තමයි බොහෝ දෙනෙක් සනාන් කරලා තිබුණේ. කොහොම වුණත් දැන්වත් දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ජපානය වගේ රටවල් දිනා ගන්න උත්සාහ කරන ඕන කියන කාරණය බොහෝ දෙනෙක් මේ අවධාරණය කරන දෙයක්. ඒත් එක්කම පුළුවන් නම් මේ යෝජනාවට පක්ෂ නොවුණු රටවල් එක්කාසු කරලා විකල්ප යෝජනාවක් අරගෙන આવොත් ඒකත් ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. මෙවැනි යෝජනා ඉදිරිපත් වෙනවා. නමුත් ලංකාවේ ස්ථාවරය, ලංකාවේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අතපොවන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අයිතියක් නැහැ කියන එක තමයි දිගින් දිගටම විදේශ කටයුතු කමිටුවරයා කියන්නේ. පෞගේ 25 වෙනිදා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරා විදේශ කටයුතු අමාත්‍යවරයා. එහිදිත් ඔහු කිව්වේ ලංකාවේ අභ්‍යන්තර කරුණු වලට අතපොවන්න ලංකාව සූදාන මානව හිමිකම් කවුන්සිලයට හැකියාවක් නැහැ කියන කාරණය. මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් සඳහන් වුණේ ඒ කාරණයමයි. මේ වාර්තාව මත හෝ මේ යෝජනාව මත පතරම් වෙලා කටයුතු කරන්න ලංකාව උත්සාහ නොකරන බවක් තියෙනවා. ඒත් එක්කම මේකෙන් යෝජනා කරලා තියෙනවා මාස 18ක් ඇතුලේ සාක්ෂි දත්ත ගබඩාවක් සකස් කරන්න. ඒකට වියදම් විදියට $2.28 million යනවා කියලා මේ මානව හිමිකම් මහකුණු සාරිපුරේ සඳහන් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නම් නිලධාරීන් පත් කරන්න තියෙනවා නීති උපදේශකවරු, දත්ත විශ්ලේෂකවරු, ඒත් එක්කම තොරතුරු හා සාක්ෂි රැස් කිරීමේ නිලධාරීන්, අධිකරණ භාෂා විශාරදීන්, මේ වගේ විශාල පිරිසකගේ කණ්ඩායමක් මේ සඳහා යෝජනා කරලා තිනවා. නිලධාරීන් 12 දෙනෙකුගේ ඔවුන් දත්ත තොරතුරු හොයන්නේ අවස්ථාවකදී ඔවුන්ට තමන්ගේ රටට වෙලා තමන් ඉන්න තැනකට වෙලා දත්ත තොරතුරු රැස් කරනවා මිසක් ලංකාවට ඇවිල්ලා ඒ දත්ත එක් රැස් කරන්න ඉඩ ලබා නොදෙන බවකුත් සඳහන් කරනවා. ඉතින් මේ වගේ තත්ත්වය ඇතුලේ ලංකාව දිගින් දිගටම මේ යෝජනාවට එරෙහි තත්ත්වයක් තමයි සඳහන් කරමින් ඉන්නේ.
මනෝජ්, දැන් එතනදී මේ කැබිනට් එකේදී මේ සම්බන්ධව කැබිනට් සාකච්ඡාවක් එහෙම පැවැත්විලා තියෙනවද? මොනවහරි එතනදී විශේෂයෙන් සාකච්ඡා වීමක් සම්බන්ධව ආරංචියක් තියෙනවද?
ඔව්, කැබිනට් එකේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා අමාත්‍යවරයා. නමුත් කැබිනට් මණ්ඩලය ගත්තු තීරණ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන අවස්ථාවේදී සඳහන් කළා ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඒ සඳහා මැදිහත් වෙන්න ඔවුන්ට අයිතියක් නැති බව කියන එක.
හොඳයි, දැන් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී දැඩි ගාලගෝටියක් අපි දැක්ක මේක පාර්ලිමේන්තු විවාදයට ගත්තේ බ්‍රහස්පතින්දනි. ඉතින් එතනදී විවිධ අදහස් මතවාද පළ වුණා. අපි මුලින්ම අවධානයට ලක් කරමු විදේශ අමාත්‍යවරයා දිනීෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝව සිදු කරපු අදහස් පිළිබඳව.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය ව්‍යවස්ථාව අනුව යම් කිසි අසාධාරණයක්, යම් කිසි වැරද්දක් සිදු වෙලා තිබෙනවා නම් ඒ සියලු දෙනාට පැමිණිලි කොට විභාග කිරගත හැකි පරිදි ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක්ගෙන් සමන්විත කොමිසමක් පත්කරන ජනාධිපතිතුමා ගත් තීරණය අපි දැනුම් දීලා ආවා. යම් කිසි කෙනෙක් මරණයට පත් කරලා තිබෙනවා නම් චේතනාවක් ඇතිව හමුදා විසින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන මේ කොමිසමට පුළුවන්. කවුරු හරි අතුරුදහන් වෙලා තියෙනවා නම් ඒ අය බ්‍රිතාන්‍යයේ පදිංචි වෙලා නැත්නම්, මොකද අපිට තාම බ්‍රිතාන්‍ය දීලා නැහැ එහි පදිංචිකරුවන් කවුද කියලා මේන් ගිල්ලෙන්. එවැනි කෙනෙක් ඉදිරිපත් වෙනවනම් අතුරුදහන් වෙලා කියලා ඒ ගැන තොරතුරු සෙවීමට මේ කොමිෂන් සභාවට පුළුවන්. එයා රටක අභ්‍යන්තරය ගැන මානවයිතිවාසිකම් කොමිසමකට කරුණු වාර්තා කරන්න හෝ කියන්න පිළිවෙල නෙමෙයි. යමයා මුදවිය ඒ ගැන කියපු කරුණු දැන් වාර්තාවේ පිටුවල සඳහන් වීමෙන් පෙනෙනවා. මේවා කොයිතරම් දුරට ඒකාබද්ධව සිදු වීති වෙනවාද කියලා ජනාධිපතිතුමාගේ රජය හා රට අස්ථාවර කිරීම සඳහා.
මේකට විරෝධතාව පළ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ කිරයල සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමක් කළා. මේ කමිටුව විසින්, මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරපු වාර්තාවේ මේ යුධාපරාධ චෝදනාවලට වඩා දැන් තියෙන්නේ වෙන කාරණාවකට තමයි ඔවුන් තොරතුරු හෙළිදරව් කිරීමක් සිද්ධ කළේ.
මේ වාර්තාව පිටු 17මාරයි. ඉඳගෙන තියෙන්නේ පිටු 2මාරයි. පිටු 15ක්ම තියෙන්නේ මේ රටේ විනාශ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සුළු ජාතීන්ට හිරියන කිරීම. ඒක මානව කොමිසමද? ඒකද මානව කොමිසම කට කළා කියන්නේ? මට කතා කරන්න. මානව කොමිසම අපේ රටේ ඇතුලේ පාලන තන්ත්‍රය ගැන කතා කරන්න ගන්නද? ඇත්ත ඇතිසැතියෙන් බැලුවොත් මොකද්ද කතාව? අපේ රටේ දුර්වල විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ. ජිනීවා ඉන්න අපේ රටේ නියෝජිතවරයා කියනවා, කරුණා කරලා ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියන්න ඔලොමොට්ටල කතා කියන්න එපා, කටවහගෙන ඉන්නයි කියලා. ඒ පරාජය පිළිබඳව අපි කනගාටු වෙනවා.
මීළඟ ප්‍රධානතම අවධානයට ලක්වුණු කාරණාව විදිහට ශ්‍රී ලංකාව පැත්තෙන් අපිට වාර්තා වන්නේ පළාත් සභා ඡන්දය පිළිබඳව. පළාත් සභා ඡන්දයේ දිගින් දිගටම කල් දැමීම සම්බන්ධව වන යම් චෝදනා අපිට ඇහෙනවා. ඒ වගේම මෙය නැවත පැවැත්විය යුතුයි, ඒක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්විය යුතු දෙයක් යනුවෙන් තවත් පාර්ශවයක් අදහස් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධව යම් නීතිමය ගැටලුවකුත් තියෙනවා. මේ සම්බන්ධව මොන වගේ ක්‍රියාදාම සඳහා සූදානම් වෙමින්ද තියෙන්නේ කියන තත්වයත් විමසා බැලීම වටිනවා. මොනවද අපිට දැනගන්න තියෙන්නේ මනෝජ්?
දැන් මේක අපිට මතකයි, පහුගිය කාලේ අර මේ පළාත් සභා පනත සංශෝධනය කරපු පාර්ලිමේන්තු රැස්වීම ඉඳලාම මෙතන යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් තිබුණා. අර රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පවත්වන්නේ නැතුව මන්ත්‍රීවරු ගින්නගෙන ඡන්ද විමසලා මේක සම්මත කරගත්තාය කියන චෝදනාව පවා එල්ල වුණේ මේ පළාත් සභා සංශෝධන පනත් කෙටුම් පතට. ඉතින් කොහොම වුණත් මෙහි සීමා නිර්ණය පිළිබඳව වන කාරණය මේ වෙන විට අවසන් නොවීම ප්‍රධාන වශයෙන් පළාත් සභා ඡන්දේ තියන්න තියෙන ගැටලුව විදිහට හඳුනාගෙන තිනවා. ඔබ දන්නවා දැන් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා. ඊට පාර්ලිමේන්තුව කොයි වගේ සහයෝගයක්ද ලබා දෙන්නේ කියන එකත් බලපාන ප්‍රධාන කාරණයක්. කොහොම වුණත් හිටපු පළාත් සභා සමාජිකයන්ගේ සංසදයේ ජනාධිපතිතුමා හම්බ වෙලා ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරපු මොහොතේ ඉඳලා රජය තීරණය කරලා තියෙනවා පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න. මේ සම්බන්ධයෙන් මීට කලිනුත් කැබිනට් පත්‍රිකාවක් විෂය භාර අමාත්‍යවරයා ජනක බණ්ඩාරතෙන්නකෝන් එමුතුරයා කැබිනට් එකට දැම්මා. නමුත් ඒ වෙලාවේ කොවිඩ් සහ දේශපාලන පක්ෂවල තිබුණු නොකැමැත්ත මත එය ඒ මොහොතේ සාකච්ඡාවට නොගන්න තීරණය කළා. දැන් පහුගිය කැබිනට් රැස්වීමට ජනක බණ්ඩාරතෙන්නකෝන් එමුතුරයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා. නමුත් මන්ත්‍රීවරුන්ට එහෙම නැත්නම් කැබිනට් ඇමතිවරුන්ට මේ සම්බන්ධයෙන් එකපාරට තීරණයක් දෙන්න බැරි නිසා දැන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සූදානම් වෙලා තියෙනවා. කොහොම වුණත් ඡන්දේ තියන්නේ මොන ක්‍රමයකටද කියන එක ගැන තමයි තාම ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ජනක බණ්ඩාර ඇමතිතුමා කියන්නේ විකල්ප යෝජනා දෙකක් හරහා, එකක් තමයි පරණ මනාප්‍රකමයට පළාත් සභා ඡන්දේ තියන්න ඕන කියලා. එහෙම තියෙනවා නම් සරල සංශෝධනයක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. පළාත් සභා ඡන්දේ කොට්ටාස අනුපාත මිශ්‍ර ක්‍රමයට පවත්වන්න කියලා සම්මත කරපු මේ අලුත් මැතිවරණ පනවත අහෝසි කරලා පැරණි පනත බලාත්මක කරන්න කියන සංශෝධනය පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගන්න ඌමනාවක් තියෙනවා. ඒ ක්‍රමයට ඡන්දේ තියෙනවා නම් දෙවෙනි විකල්ප යෝජනා වෙලා තිබුණේ කොට්ටාස අනුපාත මිශ්‍ර ක්‍රමයට පවත්වන්න කියන එක. එහෙම කරනවා නම් මන්ත්‍රීවරුන් තෝරගන්න එක 50-50 වෙනුවට කොට්ටාස ක්‍රමයෙන් 70%, අනුපාත ක්‍රමයකින් 30% පත් කරගන්න කියලා කියනවා. මේකටත් පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගේන්න ඕන. ඔහු තව යෝජනාවක් කරනවා ඇමතිවරයා. පළාත් සභා ඡන්දයෙන් දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසන දෙක වෙනුවට දිස්ත්‍රික්කයකට ප්‍රසාද ආසන දෙක බැගින් ලබා දෙන්න කියලා. ඒක පළාත් සභාවේ පාලනය යම් ස්ථාවර මට්ටමක අරගෙන යන්න ඉවහල් වෙන කරුණක් කියලා ඔහු පෙන්වලා දීලා තියෙනවා. එහෙන් බැලුවොත් විෂය භාර අමාත්‍යවරයා යෝජනා තුනක් අරගෙන ඇවිල්ලා තියෙනවා කැබිනට් පත්‍රිකාව හරහා. නමුත් මේ මොහොතේ කැබිනට් අමාත්‍යවරු මේ පිළිබඳව කලින් අධ්‍යයනයක් නොකරපු නිසා එදා තීරණයක් ගන්නේ නැතුව මේ කැබිනට් රැස්වීමට ඒ තීරණය අරගෙන එන්න කටයුතු කරලා තියෙනවා. අද දවසේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් බොහෝ විට ගනී කියලා විශ්වාස කරනවා.
දැන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණවලදී විවිධාකාරයෙන් පක්ෂ ඉදිරිපත් වෙනවනේ. රට කුඩා වුණාට දේශපාලනික පක්ෂ වශයෙන් ගත්තාම ඉතාමත් විශාල පක්ෂ සංඛ්‍යාවක් තියෙන රටවල් අතරින් එකක් විදිහට ශ්‍රී ලංකාව අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. හැබැයි මේ දේශපාලන පක්ෂවල තියෙන නම් සම්බන්ධව විවිධාකාරයේ කතාබහ ඇති වුණා මේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව. ඇතැම් දේශපාලන පක්ෂවල නම් සලකල බලද්දි මේක ජාතිවාදයට උඩගිඩි දෙනවා. ඇතැම් ඒවා ජාතීන්ගේ නම් සඳහන් කරමින්, ඇතැම් ඒවා යම් ආගම්වල නම් සඳහන් කරමින් දේශපාලන පක්ෂ පැවතීම හේතුවෙන් ජනතාව අන්තවාදයට ඇදගෙන යාමක් වක්‍රාකාරයෙන් සිදු වෙනවා කියන කතාබහක් ඇති වුණා. ඊට පස්සේ මේවා නම් වෙනස් කරන්න ඕන කියන කතාවකුත් ඇති වුණා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි දැන් අපිට අලුතින් වාර්තා වෙනවා මේ ගෙවිල ගිය සතියේදී දේශපාලන පක්ෂ ඉදිරියට ලියාපදිංචි කිරීමේදී මේ ජාති ආගම සම්බන්ධව වන නම් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි කියලා. ඒත් එක්කම දැනට ඒ වගේ පක්ෂවල නම් සඳහාත් යම් සංශෝධන එකතු කරන්නට අවශ්‍යයි කියලා. මැතිවරණ කොමිසම පැත්තෙන් මේ සම්බන්ධව වන ක්‍රියාදාමය කොහොමද සිදුවෙමින් තියෙන්නේ මනෝජ්?
ඔදිලක්ෂ ඔබ සඳහන් කරාගේ මේක අවස්ථා දෙකකදී සාකච්ඡා වෙච්ච කරුණක්. එකක් තමයි මොන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බලය පිහිටෙව්වත් සුළු පක්ෂ ලබා ගන්න ආසන 5-6ක් වත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර කරන්න ඕන් කටයුතු කරනවා. මේකට හේතුව ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේදී අර සුළු පක්ෂ සඳහා මේ මැතිවරණ ක්‍රමය ඇතුළේ 105ක ඡන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වන තැනට පත් කිරීම කියන එකත් සාකච්ඡා කළා. ඊට පස්සේ ඔබගේ වගේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ආගමික පදනම් මත මේ මන්දකම් ජාති වශයෙන් කියන්නේ වෙනත් පොදු කාරණා ඉක්මවා ගිය ඊට වඩා පටුණු අවශ්‍යතා මත බිහිවන දේශපාලන පක්ෂ හරහා ව්‍යාපාර හරහා යම් අන්තවාදී දේවල් වලට පවා කණ්ඩායම් ගමන් කරන්න පුළුවන් අනුබල ලැබෙන්න පුළුවන් ලොකුල් දෙන්න පුළුවන් කියන එක සාකච්ඡා කරා. ඒකට මැතිවරණ කොමිසම තීරණ කිහිපයක් අරන් තියෙනවා. ඉස්සරහට දේශපාලන පක්ෂ ලියාපදිංචි කරනවා නම් මේ පක්ෂවල නිලනාමය කිසියම් ආගමික වාර්ගික එවැනි විදිහට නම් කරනවා නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකරන්න මැතිවරණ කොමිෂන් සභාව දැන් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. දැනට ලියාපදිංචිලා තියෙන පක්ෂවල නිලනාමවල ආගමික වාර්ගික නම් තියෙනවා නම් එවැනි අදහස් වලින් පක්ෂේ නම් කරලා තියෙනවා නම් මේවා සංශෝධනය කරන්නත් කාලයක් ලබා දෙන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව විදිහට උන් දක්වලා තියෙනවා මේ තියෙන නීති අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා නම් කරන්නේ ජාතික පක්ෂයක් විදිහට. එහෙම නැතුව අරම වෙනත් කාරණා මත නෙමෙයි මේක ජාතික පක්ෂයක් ලෙසයි ලියාපදිංචි කරන්නේ. ඒ හින්දා එවැනි නාමික හැඳින්වීම් තිරණය වෙනස් කරගන්න සහ ඉදිරියේදී ඒ සඳහා ඉඩ නොදෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේ කාරණා කිහිපයක් ගැන ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙනවා. මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණු යුද්ධ කාලේ යාපනයේ වන්නි මැතිවරණ කොට්ටාසවල ජීවතුන් අතර නැති අය සම්බන්ධයෙනුත් ඔවුන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තිනවා. ඒකෙදි ඔවුන් කියනවා ඒ නෑ කියලා හඳුනාගත්තු කවුරු හරි ජීවතුන් අතර ඉන්නවා නම් 2021 කැම්බිහිමේ නාමලේඛනයට ඒ අයගේ නම් ඇතුළත් කරන්න ඉල්ලීම් කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. ඉතින් එවැනි තීරණ කිහිපයක් අරගත්තා. මේ ගැන ටිකක් කාලයක් තිබුණු සංවාදයක් ඔබ දන්නවා. ඒ සංවාදයට තිත තියලා ප්‍රායෝගික විසඳුමක් දේශපාලන පක්ෂ නාමකරණයෙන්ම ලැබෙන විදිහට මැතිවරණ කොමිෂනේ මැදිහත් වීමක් මේ වෙලාවේ තියෙනවා.
අපි මීළඟට හැරෙමු. මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා සිටින හිටපු මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 7 දෙනා අතරංගුවටපත් වීමේ සිදුවීම පිළිබඳව දැන් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිනවා. නඩු ඇසීමට දිනයක් නියම වන්නට නියමිතයි කියලා තමයි අපි අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් කතාව නිමාවට පත් කළේ පසුගිය සතියේදී. මේ සතිය වෙනකොට යම් තොරතුරක් වාර්තා වෙනවද මේ සම්බන්ධව මනෝජ්?
ඔව්, දැන් මේ ක්‍රියාදාමයෙන් පස්සේ මාර්තු 30 වෙනිදා වෙනකන් ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න තමයි තීරණය කරලා තිබුණේ. ඔය PCR පරීක්ෂණ සිදු කිරීම සහ අදාළ කරුණ පිළිබඳව අපි සාකච්ඡා කළා පෞගේ කාලේ ඔවුන් අත්අඩංගුවට පත් වීමත් එක්ක. දැන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියේ මේ රවි කරුණානායකට මුදල් ඇමතිවර සහ අර්ජුන් ඇලෝසියස් ඒ වගේ විත්තිකරුවන් 8 දෙනෙක්. මොවුන්ව මාර්තු 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න තමයි තීරණය කරේ. ඊට පස්සේ ඔවුන් අධිකරණයට අරගෙන ඇවිල්ලා එතනින් එහා වන නීතිමය තත්ත්වය මොකක්ද කියලා තීරණයක් ලබා ගන්න පුළුවන් වෙයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන තත්ත්වය සහ කොවිඩ් සම්බන්ධව වාර්තා වන අලුත් තොරතුරු, ඒ වගේම කොවිඩ් එන්නත් කිරීමේ සම්බන්ධව වන තොරතුරු අපි සාකච්ඡා කරමු. අපේ ආදරණීය ශ්‍රාවකයන්ට මතක ඇති මේ පසුගිය සිකුරාදා අපි අපේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් සාකච්ඡාවට ලක් කළා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධව වන කාරණාව. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ තීරණය කළ තියෙනවා ඇස්ට්‍රාසෙනිකා එන්නත් යුරෝපා සංගමයට අයත් රටවල භාවිතයට ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන්න. ඉතින් ඒ අනුව යුරෝපා සංගමයෙන් පිටත රටවලට මේ එන්නත් ලබා දීම තාවකාලිකව අතිරුවන්නට යුරෝපා සංගමයේ තීරණය කළා කියලා අපි එහිදී සඳහන් කිරීමක් කළා. ඒත් එක්කම ඉන්දියාවත් ඒ තීරණයට එළඹුණා කියලත් සඳහන් කිරීමක් කළා. එතනදී අපේ අවධානයට යොමු වුණා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් වලට එහෙමනම් මොකද වෙන්නේ කියලා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් අද වෙනකොට වාර්තා වන තොරතුරු ඇතුළුව COVID-19 හා සම්බන්ධ වන අලුත් තොරතුරු අපි අවසාන වශයෙන් ඔබගෙන් විමසා දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, දැන් මේ ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත තමයි භාවිතා කළේ. මේ චීනයේ සයිනෝෆාම් එන්නත සහ ස්පුට්නික් එන්නතට අවසර ලැබුණට ඒව තාම ලංකාවට ආවේ නැහැ. ඉන්දියාවේ ආයමත් කොවිඩ් තත්ත්වය වැඩි වෙනවත් එක්කම ඉන්දියාව තීරණය කරලා තියෙනවා ඔවුන්ගේ ජනතාවට ප්‍රමුඛත්වයක් ලැබලා දෙන්න. අප්‍රේල් පළවෙනි ඉඳලා වයස අවුරුදු 45ට වැඩි හැමෝටම මේ කොරෝනා මර්ධන එන්නත් ලබා දීලා ප්‍රතිශක්ති කරන මෙහෙයුම පුළුල් කරන්න ඉන්දියාව සැලසුම් කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි දැනට අත්විඳවල තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව ඇනෝම් කරපු ඉතිරි තොගයක් ලංකාවට ලැබෙන්න නියමිතයි කියලා තමයි විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කරේ. ඒත් එක්කම මේ රුසියාවේ නිෂ්පාදනය කරපු ස්පුට්නික් 5 එන්නත ලබා ගන්න එකෙන් මාත්‍රා මිලියන 7ක් අරගන්න ඇමරිකන් ඩොලර් මිලියන 69ක් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරපු යෝජනාවට කැබිනට් අනුමැතියත් හම්බෙලා තියෙනවා. අනුව ඉදිරියේදී ලංකාවට එන්න නියමිත වෙලක් තියෙනවා. මේක තමයි දැනට ඖෂධ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. ලංකාවෙත් යම් පාලිත තත්ත්වයක් යටතේ මේ වෙලාවේ තියෙන්නේ. බස්නාහිර පළාතෙත් පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි විතරයි ක්‍රියාත්මක කරේ. ඒවත් දැන් අද පාසල් ආරම්භ කරනවා. එහෙනම් මේක යම් සමනය වුණු තත්ත්වයක් හැටියට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. නමුත් යාපනයේ යම් ප්‍රමාණයක් වාර්තා වීමත් එක්ක යාපනයේ පාසල් සතියකට වහලා තියෙනවා. මේක තමයි වර්තමානයේ තත්ත්වය. අස්ට්‍රාසෙනිකාත් යම් තොගයක් ලංකාවට ලැබෙන්න නියමිතයි. ස්පුට්නික් එන්නතක් ඉදිරියේදී ලංකාවට ගෙන්න ගන්න සූදානම්ක් තියෙනවා. ඒ අතර සයිනෝෆාම් එන්නතක් ලංකාවට ලැබීමට නියමිතයි.
එහෙමනම් බොහොම ස්තුතියි මනෝජ් මේ සතිය පුරාම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු සමුච්චය අප වෙත රැගෙන ආවට. එහෙමනම් අපි හමු වෙමු ලබන සතිය සඳහා. අයිබෝවන්.
බොහොම ස්තුතියි මනෝජ්. අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.